SBS සිංහල ගුවන්විදිරයට සවන්දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සවන්දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
අපිට ලග්නයක් තියෙනවා වගේ ඇබුරුචින් ජාතිකයන් හැම කෙනෙක්ම මුකෙක් හරි සතෙක්ට අයිති. සමහරු කිඹුල්ලු, සමහරු සර්පයෝ, ඒ වගේම ඩිංගෝ, ඉමියු, පෙලිකන් ඔය වගේ සතෙක් හැම කෙනෙක්ටම ඉන්නවා. ඒ සත්තුන්ගේ ඇබුරුචින් නම් වලින් තමයි ඔවුන්ගේ උපකුල හැදෙන්නේ. ඉතින් ඇබුරුචින් වරුන්ගේ ජීවිතයේ තොරතුරු හොයාගෙන උතුරු කෙන්සන්තේ වෙරළබඩ ඇබුරුචින් ගම්මානයකට අද රූරල් බීට් චාරිකාවෙන් මම ඔබව අරගෙන යනවා. කුයින්ස්ලන්තයේ මුදුනේ කියන්නේ අර අඟ වගේ කොටස බොහෝ දුරට වනාන්තරයෙන් වැහිලා තියෙන්නේ. ඒත් මේ කොටසේ තනින් තන තියෙනවා ඇබුරුජින් වරුන් වාසය කරන ජනාවාස. එහෙම නැත්නම් ගම්මාන. අනිකුත් ඔස්ට්‍රේලියානුවන් වාසය කරන ප්‍රදේශත් නොතියනවා නෙවෙයි. ඒත් මේ කේප්යෝ කර්තද්වීපයේ තනින් තන තියෙන ඇබුරුජින් ගම්මානවල තනිකරම වාසය කරන්නේ ඇබුරුජින් වරුන්. ඒ ගම්මානවලට යන එන එක ඉතාම අපූර්ව අත්දැකීමක්. මගේ රාජකාරී ගමන් වලට මට මේ වගේ ඇබුරුජින් ජනපද කීපයකට යන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. සමහර විට ඔබට මතක ඇති මම කලින් මේ වගේ අරුකුන් කියන ජනපදයට ගිය ගමනක් ගැන විස්තර ඔබට ගෙනාවා. අද මම ඔබ අරන් යන්නේ ලොක්හාට් රිවර් කියන ඇබුරුජින් ජනපදයට. මේ ඇබුරුජින් ජනපදවල හුඟක් පරිපාලන කටයුතු සිද්ධ වෙන්නේ උතුරු කින්සන්තේ තියෙන සුප්‍රසිද්ධ කෙයාන්ස් නගරේ ඉඳලා. මට තේරෙන විදිහට ඒකට හේතුව තමයි මේ ජනපදවල පරිපාලන කටයුතු කරන ඇබුරුජින් නොවන අය හුදකලා දුෂ්කර මේ ජනපදවලට යෑමට තියෙන අකමැත්ත. ඉතින් කොහොම හරි සන්දව් දේ 7ට කෙයාන්ස් ගුවන්තොටුපළෙන් පිටත් වෙන ස්කයි ට්‍රාන්ස් ගුවන් යානය අල්ලගන්න ඕන නිසා මම ඉරිදර කෙයාන්ස් නගරේ නැවතුණා. අර මං කලනුත් කීප වතාවක් කියලා තියෙනවා මේ වගේ දුෂ්කර ප්‍රදේශවලට යන ගුවන් යාන තැන තැන නවත්තනවත් යන්නේ කියලා. හරියට ලංකාවේ ප්‍රයිවට් බස් වගේ. මං ගිය ගුවන් යානය කෙයාන්ස් වලින් පටන් අරගෙන කුවන්යාම, පොම්පරාව්, ලොක්හාට් රිවර්, අවුරුකුන් වල නවත්තලා ආයි කෙයාන්ස් වලට යනවා. දවසට එක සැරේයි තියෙන්නේ. ප්‍රවේශපත්‍රයත් හරිම ගණන්. ඩොලර් 1000කට ටිකයි අඩු. මං ලොක්හාට් රිවර් වලට ගියේ පෙබ්‍රවාරි මාසේ මුල. ඒකට හේතුව තමයි තවත් පරක්කු වුණා නම් වර්ෂා කාලයේ පටන් අරන් සමහර පාරවල් ගමන් කරන්න බැරි වෙනවා. දැන්ටමත් වැස්සක් දෙකක් ගිහිල්ලා තිබුණේ. ලොක්හාට් රිවර් වල ඉඳලා විහිදෙන පාරවල් කීපයක ගමන් කිරීමේ අවශ්‍යතාවය මට තිබුණා. වර්ෂා කාලේ උදා වුණොත් ඒක කොහෙත්ම කරන්න බැරි වෙලා යනවා. මං කුක් ටවුන් ඉඳන් ඔබට කේප් යෝක් බලාගිය චාරිකාවක විස්තර කළා වගේ මේ අර්ධද්වීපයේ හැමතැනම ගංගාවල් සහ ඇළදොළවල් තියෙනවා. වහින්න ඇති කාලයටත් වතුර තියෙන මේ ගඟවල් වැස්ස කාලට පිටාර ගන්නවා. එතකොට 4-wheel drive තියෙන වාහනයකවත් ඒ මාර්ගවල යන්න බෑ. කෙයාන්ස් වලින් පිටත් වෙලා ටිකක් දුර යනකොටම වලාකුළු වලින් ඉහළට ගුවන් යානේ නැග්ගන්න කලින් මන් දැක්ක පහළ තියෙන හරිත වර්ණ භූමි දර්ශනය. මේ ප්‍රදේශවල තියෙන්නේ විල්ලු සහිත කලපු සහ වර්ෂා වනාන්තර. ඇතිතරම් ජලයේ තියෙන නිසා කොළපාටින් ඒවා දිලිසෙනවා. සමහර විට හරිත වර්ණ දර්ශනයට බාධා එන්නේ පහතින් පියාඹන විශාල කුරුළු රංචු වලින්. ගුවන් යාමවල ඉඳන් පොම්පරාව ජනපදයට තියෙන ඉතාම කෙටි දුර නිසා ගුවන් යානයේ ඒ දුර පියාඹුවේ පහතින් පල්ලෙහැම් පෙනිච්ච දර්ශනය ඔස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් දැකගන්න අසීරු මනස්කාන්ත එකක්. මට ඇත්තටම සෝමාවතියේ කුමන වගේ විල්ලු සහිත වනාන්තර ප්‍රදේශ සිහි වුණා. ගුවන් යානයේ වැඩිපුර හිටියේ ඇබුරුජින් ජාතිකයන්. මේ ප්‍රදේශවල වාසය කරන ඇබුරුජින් වරුන්ට සහන මිලකට ගුවන් ප්‍රවේශ පත්‍රයක් ගන්න පුළුවන්. ස්කයි ට්‍රාන්ස් ගුවන් සේවයේ සම අයිතිකරුවේ තමයි ප්‍රසිද්ධ NRL ක්‍රීඩකයෙක්, ඒ වගේම ආදිවාසියෙකු වන ජොනතන් තර්ස්ටන්. ඔහුගේ රූපය ඔවුන් ප්‍රචාරක කටයුතු වලට සෑහෙන යොදාගෙන තිබ්බා. ඇත්තටම මේ වගේ ගුවන් සේවයක් පාඩු නොබා පවත්වාගෙන යන එක විශාල අභියෝගයක් කියලා තමයි මට හිතුනේ. අයන් රේන්ජ් කියන කඳු ඇටිය පාමුල පිහිටලා තියෙන ගුවන් තොටුපළේදී මම ගුවන් යානයෙන් සමුගත්තා. මේ අයන් රේන්ජ් කියන ප්‍රදේශයේදී තමයි ඔස්ට්‍රේලියාවේ මෑත ඉතිහාසයේදී වෙච්ච භයානකම ගුවන් අන්තර සිද්ධ වුණේ. ඒ භයානකම හංගගෙන අයන් රේජ් කඳුවලල්ල ලොක්හාට් ජනපදයේ ගුවන් පතේට ඔබ්බෙන් මනස්කාන්ත විදිහට නැගීගෙන ඉන්නවා මට පෙවුණා. අයින්රේජ් ගුවන් තොටුපළ දෙවන ලෝක යුද්ධ කාලයේදී ඇමරිකානු හා මිතුරු හමුදා හදපු ගුවන් පතයක් සහිත එකක්. සතුරු ජපන් ගුවන් නියමුවන්ගේ ඇහැට පහසුවෙන් අහුන වෙන්නත් පැපුව නිව්ගිනියාවේ පෝට් මෝස්බි වල තිබ්බ ගුවන් කඳවුරට තිබුණු බර අඩු කරන්න තමයි මේක හැදුවේ. ඒ වගේම අයින්රේජ් ප්‍රදේශයේ ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව එකතු වෙලා නැෂ්ටික බෝම්බ දැම්මහම ප්‍රදේශයට බලපාන අන්දම ගැන යුද පර්යේෂණයකුත් කරලා තියෙනවා. හැබැයි ඒකට යොදාගෙන තියෙන නැෂ්ටික බෝම්බ නෙවෙයි, ඒ තරම්ම බලවත් අනෙක් පුපුරන ද්‍රව්‍ය. මට නවාතැන් හම්බුනේ ගුවන් තොටුපළේ අල්ලපු වැටේ තියෙන අයින්රේජ් කැබින් කාමරවලින් එක. මම නැවතුණු කැබින් එකේ නම 8 බෝල්. මොකද්ද මේ අමුතු නම කියලා හොයලා බැලුවහම තමයි තේරුනේ අයින්රේජ් වල තියෙන කැබින් වලට නම් දාලා තියෙන්නේ ඒ දවස්වල එතෙන්ට ආපු ඔස්ට්‍රේලියානු බෝම්බ දානු ගුවන් යානවල නම් වලින් කියලා. මගේ කැබින් කාමරයේ 8 බෝල් ගුවන් යානය, ඒකේ තරුණ ගුවන් හමුදා කණ්ඩායමේ ඡායාරූපයක් තිබ්බා. හැබැයි අනෙක් ජනපදවල වගේම කෑම නම් තමන්ම හදාගන්න වෙනවා. ලොක්හාට් වල තියෙන එකම කඩේ කෑම ජාති හැදුවත් දවල් 11-12 වෙනකොට ඒව ඉවර වෙලා යනවා. මම දැකපු දෙයක් තමයි ඇබරිජින් වරුන් ජංක් ෆුඩ් වලට ඉතාම ප්‍රියයි. ඒ වගේම දුම් පානයත් ගෑනු පිරිමි ભેදයක් නැතුව ඉහෙලින්ම සිද්ධ වෙනවා. මත්පන් පානේ තහනම් නිසා එලිපිට බීමක් නැහැ. අයින්රේජ් ගුවන් තොටුපළේ ඉඳන් නගරයට යන කිලෝමීටර් 5ක විතර පාර පටන් ගන්න තැනම විශාල පුවරුවක ලියලා තියෙනවා මත්පන් ළඟ තබා ගැනීම තහනම් දඩේ ඩොලර් 75,000ක් හරි මාස 18ක හිර දඬුවමක් හරි කියලා. පළමු සැරේදී නම් ඒක ඩොලර් 13,000ක්. එහෙම නැත්නම් මාස 6ක සිර දඬුවමක්. මාව ගුවන් තොටුපළේ ඉඳන් නගරයට එක්කන් ආවේ සුදු ජාතිකයෙක්. ඔහු ලොක්හාට් රිවර් වල වැඩ පරීක්ෂකවරයා. ඒ වගේ දුෂ්කර ප්‍රදේශයකට ගැලපෙන විදිහට දරදඬු සහ තද ගති තියෙන පුද්ගලයෙක්. වයස අවුරුදු 63ක් වුණත් තවමත් සෑහෙන ශරීර ශක්තියකින් වැඩ කරනවා. ඔහු මට එක් ඇබරිජින් ජාතිකයෙක් පෙන්නලා කිව්වා ඒ තමයි ඒ ජනපදයේ දැන්ට ඉන්න වයස්ගතම කෙනා කියලා. හැබැයි ඔහුට වඩා අවුරුදු 2යි වැඩිමල් කියලා. හුඟක් ඇබරිජින් වරුන් මැදිවියට එනකොටම මිය යනවා. ඔවුන් අතර දියවැඩියා වගේ බෝ නොවන රෝග බහුලයි. ඔවුන්ගේ දැන් ජීවන රටාව තමයි මේකට හේතුව. ඇබරිජින් වරුන්ගේ එක එක සම්ප්‍රදායන් තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඔවුන් පිරිසක් වැඩට දැම්මහම ප්‍රශ්න තියෙනවා. එකක් තමයි එකම ඇබරිජින් ගමේ වුණත් විවිධ කුල පරම්පරා ඉන්නවා. ඉතින් එක ගෝත්‍රයක වැඩිහිටියෙක්ට බෑ අනෙක් ගෝත්‍රයේ තරුණයෙක්ට අවවාද කරන්න. ඒක කරන්න ඕනේ ඒ තරුණයාගේ ගෝත්‍රයේ වැඩිහිටියෙක්. ඒ වගේම ඔවුන්ට වැඩ කරන්න එච්චර හදිස්සියකුත් නැහැ. බොහොම පහසුවෙන් හැමින් තමයි වැඩ කරන්නේ. මම හිතන්නේ ඒක ඔවුන්ගේ ජානවලින්ම උරුම වෙච්ච දෙයක්. ලොක්හාට් වල ජනගහනය 800ක් විතර. ඉතින් මේ මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්නේ සහ නඩත්තු කරන්නේ ආණ්ඩුවෙන්. ඒ ගෙවල් සෑහෙන හොඳ ඒවා. ඒත් වත්ත පිටිය තනකොළ කපාගෙන පිළිවෙලකට ඉන්න ප්‍රමාණය නම් හරිම අඩුයි. පොල් ගස්, අඹ ගස්, කජු ගස් තැන තැන වතුවල වැවිලා තිබ්බා. ඒත් මේ මිනිස්සු පොල් පාවිච්චි කරන්න පාටන් නම් පේන්නේ නැහැ. ගස්වලයි බිමයි හැම තැනම වේලිච්ච පොල්. ලොක්හාට් රිවර් වල සුදු ජාතිකයනුත් 10ක් පමණ රැකියාව කරනවා පොලිස් නිලධාරීන් කීප දෙනෙක් එක්කම. පැත්තක ඉඳලා බලපු මට පෙවුනේ ඔවුනුත් ගම්මැසියනුත් අතර අන්‍යෝන්‍ය විශ්වාසය සුහදත්වයේ ඉතාම පහළ මට්ටමක තියෙන්නේ කියලා. පොලිසිය වුණත් බැරිම වුණොත් මිසක් අනවශ්‍ය දේවල්ට අත දාන්න නොවන බවක් තමයි පේන්න තියෙන්නේ. මට කියන්න අමතක වෙච්ච එකක් තමයි ලොක්හාට් රිවර් පැත්තේ උෂ්ණත්වය ඉතාම ඉහළයි. ඝර්ම කලාපීය දේශගුණයක් තමයි තියෙන්නේ. ජලවාෂ්ප වැඩි නිසා දහඩිය දාන එකත් උපරිමයි. හරියට ලංකාවේ ගියා වගේ තමයි තේරුනේ. සාමාන්‍යයෙන් මම මගේ උපකරණ කැප් රටේක නම් පිටිපස්සට දානවා. මගේ සුජාතික සගයා කිව්වේ පස්සට දානවා නම් ඒ ගැන ආසාව අත්හැරගන්න කියලා. සාමාන්‍යයෙන් බඩු නැති වෙන එක මේ ජනපදවල සාමාන්‍ය දෙයක්. පළවෙනි දවසේ මාව අවශ්‍ය ස්ථානවලට එක්ක යන්න බාර කෙරුණේ ඇබරිජින් ජාතිකයෙක්ට. මගේ සුජාතික සගයාට අනුව නම් අණ්ඩපාලයෙක්ට. මගේ ඒ පැතිවල ඇවිල්ලා තියෙන පුරුද්ද නිසාත් ඇබරිජින් ජීවිතය සහ විශ්වාස ගැන ටිකක් අවබෝධයක් තියෙන නිසාත් ඊටත් වඩා ඔහුත් එක්ක හොඳින් කතා කරපු නිසාත් ඔහු මාත් එක්ක ඉක්මනට කුළුපග වුණා. මට තේරිච්ච විදිහට ඔහු ටිකක් දැනුම් තේරුම් තියෙන කෙනෙක්. ඔහු කිව්වා ඔහුගේ දුවයි පුතයි දෙන්නම බ්‍රිස්බේන් වලට නුදුරු නගරයක ගෙවන පාසලකට දාලා තියෙන්නේ කියලා. දුව හෙදියක් වෙන්න ඉගෙන ගන්නවා, පුතා පාසල් ඉවර වෙලා මවුන්ට් අයිසවල පතල් රැකියාවක් කරනවා කියලා. එහෙම කියලා ඔහු කිව්වා ඔවුන් තවත් අනාගතයක් තියෙන්න ඕනේ කියලා. මේ ජනපදවල ඉන්න බොහෝ ඇබරිජින් වරුන් ඉන්නේ අනාගතයක් නොමැති විදිහට කියලා තමයි මට හිතුනේ. ඇත්තනම අවුරුදු දහස් ගානක් තිස්සේ නිදහසේ ජීවත් වන ඔවුන්ව අපි හිතන විදිහට ශිෂ්ටාචාර ගත කරන්න ගිය එක නෙමෙයිද මෙතන වැරද්ද කියලාත් මට හිතුණා. මගේ අබුරුජින් සගයා වුණත් හරිම සැහැල්ලුවෙන් සහ සරල විදිහට තමයි ලෝකය දකින්නේ. මගේ වෙන පිහින කෑම අරගෙන ඔහුත් එක්ක කැබින් එකට ගිහිල්ලා ආයිත් එද්දි පාර හරහා ඩිංගෙක් පැන්නා. මං ඇහුවා පොඩි ළමයි එහෙම ඉන්න හින්දා ඩිංගංගව මරන්නේ නැද්ද කියලා. ඔහු කිව්වේ ඩිංගෝ කියන්නේ එක ගෝත්‍රයක සලකුණක් කියලා. එක එක ගෝත්‍රවලට එක එක සත්තු ඉන්නවා. කිඹුල්ලු, හිමියු, පෙලිකන්, සර්පයන් ඔන්න ඔය වගේ. ඉතින් ඒ සත්තු අර ලංකාවේ දෙයියන්ගේ වාහනේ වගේ ගෞරවයෙන් සලකන්නේ. එකපාරක් කොහුත් එක්ක පොකුණු වගේක් බලන්න ගියාම මම වාහනේ බිමට බැහැලා ඇවිද්දා. ඔහු කිව්වා ඔහු වාහනේ පදවන්නම් මට කැබ් රථයේ පිටිපස්සට නගින්න කියලා. එහෙම කියලා ඇඟට පතර නැදනේ ඔහු කියනවා ගොඩක් සර්පයෝ ඉන්නවා මෙතන, උන් ඔයාව මරයි කියලා. හැබැයි ඔහු සැහැල්ලුවෙන් කියපු එක හේතුවක් මතක් වෙනකොට නම් තවමත් මගේ ඇඟ හිරි වැටෙනවා. මේ ඇබොරිජින් සගයා මාත් එක්ක ගොඩක් යාළු වෙච්ච නිසා මට යෝජනා කරා හවසට මාළු අල්ලන්න මුහුදට යමු කියලා. මට කියන්න අමතකුණා ලොක්හාට් කියන්නේ මුහුදුබඩ ජනපදයක්. ඒ මුහුදු වෙරළට යන්න තිබ්බ ආසාව නිසා මම හවස ඔහුත් සමග යන්න එකඟ වුණා. මේ පැතිවල මුහුදත් වතුර පාරවලුත් මාළුන්ගෙන් පිරීලා. හැබැයි මාළු විතරක් නෙවෙයි හැම වතුර පාරකම ඒ වගේම මුහුදයිනෙත් බෝඩ් ගහලා තියෙනවා කිඹුලෝ ඉන්නවා බහින්න එපා කියලා. මුහුදේ දරුණු සෝල්ට් වෝටර් ක්‍රොකඩයිල් එහෙම නැත්නම් සෝල්ටිලා ඉන්නවා. හවස ඔහු ඇවිල්ලා මාව එක්කන් ගියා මුහුදට. ඔහුට බෝට්ටුවක් තිබ්බ කිව්ව හින්දා මම හිතුවේ අපි යන්නේ බෝට්ටුවේ කියලා. ඒත් බෝට්ටුවක් තිබුණේ නැහැ, බිලිපිතිත් නැහැ. ඒක නිසා මම ඇහුවා කොහොමද මාළු බාන්නේ කියලා. මම මේ ගමන යන එක ගැන මගේ සුදු ජාතික සගයාට කිව්වෙත් නැහැ. එහෙම කිව්වනම් ඔහු අනිවාර්යෙන් කියනවා මාව කිඹුලන්ට දෙන්න තමයි ඔය ගෙනියන්නේ කියලා. කොහොම හරි මගේ ඇබොරිජින් සගයා කියපි අපි යන්නේ ෆ්ලික්කල් ලුව කරන්න කියලා. ෆ්ලික්කල් ලුව කියන්නේ බිලිපිත්තක් නැතුව තංගුස් නූලක් ඇම එක්ක විසි කරලා මාළු බාන එක. ඔවුන් ඒකට හරි දක්ෂයි. ටික ටික අපි දනහිස් වලටත් උඩට වතුර එනකම් වතුරට ගියා. ටික වෙලාවක් කොහොම ඉන්නකොට ඔහු මට මගේ උරහිසට උඩින් හිසවන්ලා යමක් පෙන්නවා. මම හැරිලා බලනකොට මට මීටර 50ක් විතර ඇතින් නිශ්චල වතුරේ රැලි මතු වුණා. ඔහු කිව්වා ඒ සෝල්ටි කෙනෙක් කියලා. එහෙම කියලා ගාන නැතුව ආයෙත් මාළු බාන්න ගත්තා. ඒ ගමන මං ඇහුවා ඌ මේ පැත්තට ආවොත් මොකද කරන්නේ කියලා. ඔහු කියනවා එයා කිඹුල් ගෝත්‍රයට අයිති කෙනෙක්, ඒක නිසා ඔහුව කිඹුලන් කන්නේ නැහැ කියලා. මං ඒ ගමන ඇහුවා මම කිඹුල් ගෝත්‍රේ නෙවෙයිනේ, මාව කන්නාවොත් මොකද කරන්නේ කියලා. ඔහු කිව්වා ආවොත් මං කියන්නම් ඔයා පුළුවන් තරම් හයියෙන් වෙරළට දුවන්න කියලා. මේ වැඩේ හරියන්නේ නැහැ, මං යනවා කියලා මම ආව එන්න. ඒ ගමන ඔහු hina bevi මගේ පස්සෙන් ආවා. පස්සේ අපි ජටි උඩට වෙලා ඉර බහැලා යනකම්ම මාළු ඇල්ලුවා. ඇත්තට මං ඇල්ලුවට වඩා කලේ ඔහු අල්ලන එක බලන් හිටපු එක. ලොක්කාට් මූදු වෙරළ හරිම ලස්සනයි, ගල් සහිතයි. වෙරළේ තියෙන පොල් ගස් කරටි අස්සෙන් බැහැගෙන යන ඉර එළිය කොට්ටම්බ ගස් වලට වැටෙන වෙලාවට පුදුම අලංකාර හුදකලා බවක් දැනෙන්නේ. ලොක්කාඩ් මෝදු වෙරළේ සහ ගම්මානේ ඡායාරූප ඔබට SBS සිංහල Facebook පිටුවට ගියොත් බලාගන්න පුළුවන්. එහෙමනම් ලොක්කාඩ් රිවර් ඇබරිජින් ජනපදයට ගිය රූරල් බියුටි චාරිකාව අද මම මෙතනින් නිමා කරනවා. ලබන මාසේ කේප් යෝක් වනාන්තර මැද්දෙන් ලොක්කාඩ් වල ඉඳන් ගිය ගමනක තොරතුරු මම ඔබට අරගෙන එනවා.
වැඩස්ථාන ප්‍රචාරය වන වේලාවේදී 0.42, 999, 62, 63 යන ජංගම දුරකථන අංකය ඔස්සේ කෙටි පණිවිඩ මගින් ඔබ වඩාත් ප්‍රියකරන විශේෂාංක සඳහා ඔබගේ අදහස් යොමු කළ හැකි. නැතිනම් අපගේ Facebook පිටුව හරහාත් ඔබගේ සිතැඟි අපට කියන්න පුළුවන්. පිවිසෙන්න SBS සිංහලීස් Facebook පිටුවට.